ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
මේ ගෙවිලා යන සතියේ අප වටා මොනවද සිදුවෙන්නේ? දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් අපි සූදානම්. විදේශීය වශයෙන් සිදුවන දේවල් පිළිබඳව සුපුරුදු ලෙසින් ඔබව යාවත් කාලීන කරන සිකුරාදා වැඩසටහනේ අපේ සුවිශේෂී විශේෂාංගය ලොව වටා විශේෂාංගය ආරම්භ කරන්න. ලෝකෙ වටේ මොනවද සිද්ධ වෙන්නේ කියන කාරණා පිළිබඳව ටිකක් ඇහැ යොමු කළ බැලුවතින් සමස්ත ලෝකයේම අවධානය මේ සතියේදී වැඩිපුරම යොමු වෙලා තිබුණා චීනය වෙත. චීනයේ සිවිල් විරෝධය රජයට එරෙහිව, විශේෂයෙන්ම මේ කොවිඩ් නීති සම්බන්ධව. චීනය කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ප්‍රකාශ කරන්න, උද්ඝෝෂණ පවත්වන්න, පෙළපාල යන්න එහෙම ඉඩක් තියෙන රටක් නෙවෙයි. එහෙම තියෙද්දී මේ වගේ වාතාවරණයක් සාමාන්‍ය ජන සමාජය තුළින් ඉස්මතු වීම විශේෂයෙන් කැපී පෙනෙන සිදුවීමක් වුණා. ඉතින් ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් අද මම කැමති මේ විශේ෷ාංගය ආරම්භ කරන්නට. එය ලෝකයේ ප්‍රමුඛයෙන්ම කැපී පෙනෙන සිදුවීම වල නිසා අපි මුලින් මේ පිළිබඳව කතා බහ කරමු. තොරතුරු වාර්තාකරණයට සුපුරුදු ලෙසින් සූදානම් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
චීනයේ ආරම්භ වෙලා තියෙන මේ නව ප්‍රවණතාව සම්බන්ධව වාර්තාවන තොරතුරු මොනවාද?
දිල්රුක්ෂි, මේ වෙනකොට චීනය ප්‍රකාශ කළ තියෙනවා ඒගොල්ලෝ කෝවිඩ් සම්බන්ධයෙන් දැනට පනවා තියෙන තහංචි යම් කිසි විදියකට ලිහිල් කරනවා කියලා. දැන් චීනය පුරහම මේ ජීරෝ කෝවිඩ්, එහෙම නැත්නම් වෛරසය පැතිර යෑම වැළැක්වීම සඳහා බොහොම දැඩි පියවරවුන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම සමහර නගර, මිලියන ගණන් ජනතාව ඉන්න නගර සති ගණන් වසා දමලා තියෙනවා. ඉතින් ඒ විදිහට ජනතාවගේ නිදහස බොහොම දැඩි ලෙස සීමා කළා තියෙනවා මේ වෛරසය පාලනය කිරීමේ ක්‍රියාවක් හැටියට. නමුත් රට පුරහම පෞගිය සතියේ ඇති වෙච්ච විරෝධතාවයන් නිසා දැන් මේ චීන රජය, චීන මහාණ්ඩුව මේ අලුත් පියවර, එහෙම නැත්නම් මේ පනවා තියෙන තහංචි යම් කිසි විදියකට ලිහිල් කරන්නට කටයුතු කරනවා කියලා ප්‍රකාශ කළා තියෙනවා. විශේෂයෙන්ම පෞගිය සතියේ උරුම්කිවල, උරුම්කි කියන නගරේ ඇතිවෙච්ච ගින්නකදී 10 දෙනෙක් විතර මේ ගින්නෙන් ජීවිතක්ෂයටපත් වුණා. ඒකට හේතුව හැටියට දක්වලා තිබුණේ මේ ගින්නට හසු වෙච්ච ගොඩනැගිලිවල ඉන්න ජනතාවට ඒ ගොඩනැගිලිවලින් එළියට එන්න දුන්නේ නැtei කියලා. මොකද ඒ ප්‍රදේශයේ කෝවිඩ් පාලන කිරීමේ බැහැවීමක් දියත් වෙමින් තිබිච්ච නිසා ජනතාවට තමන්ගේ ජීවිත බේරා ගැනීමට ඒ ගොඩනැගිල්ලෙන්වත් එළියට එන්නට බලධාරීන් ඉඩ දුන්නේ නැහැයි කියලා. ඉතින් මේක සම්බන්ධයෙන් මේ විදිහට ජීවිතහානි සිද්ධ වුණේ ඒ ජනතාව දැඩි ලෙස කොවිඩ් පාලනයට යටත් කළ තිබිච්ච නිසායි කියලා උරුම්කිවල ඒ ඇතිවෙච්ච විරෝධතාවය රට පුරහම ව්‍යාප්ත වෙලා ගොන්සු ප්‍රාන්තෙත් ඒ එක්කම අනෙකුත් ප්‍රධාන නිෂ්පාදන තියෙන නගරවල, කාර්මික නගරවල මේ විදිහට මීට කලින් චීනේ කොහෙවත් නොදිටු ආකාරයෙන් රජයට විරුද්ධව කැරලි ගසන්නට පටන් ගත්තා. ඉතින් ඒවට ප්‍රතිචාරයක් හැටියට තමයි මේ වෙනකොට රටේ කොවිඩ් බාර ප්‍රධාන නිලධාරි චුන් ලාන් කියන උප අග්‍රාමාත්‍යවරයා දැන් ප්‍රකාශ කළා තියෙනවා මෙතෙක් පනවා තිබිච්ච කොවිඩ් පිළිබඳ ඒ තහනම් දැන් ලිහිල් කරන්නට කටයුතු කරනවායි කියලා.
මේලඟට තවත් විශේෂිත තොරතුරක් පිළිබඳව අපිට කතා බහ කරන්න පුළුවන්. යුරෝපා සංගමය විසින් අරගන්නට සූදානම් වන මේ තීරණය පිළිබඳව යම් ආන්දෝලනාත්මක වාතාවරණයක් ඇතිවේවි කියලත් අපිට උපකල්පනය කෙරෙන්නට පුළුවන්. පසුගිය සතියේදී අපි මේ සම්බන්ධව විශේෂිත කාරණාවක් ඔබට හෙළිදරව් කළා. ඔබට මතක ඇති, රුසියාව මේ ත්‍රස්ත දේශයක් විදිහට නම් කරන්නට යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධව යම් යෝජනාවක් සම්මත කරගත්තයි කියලා. මේ සතිය වෙනකොට එතරින්ුත් එහාට ගිහිල්ලා යුරෝපා සංගමයේ උත්සාහ කරනවා කියලා වාර්තා වෙනවාමල් මේ විශේෂිත උසාවි පවා පිහිටවන්න මේ රුසියාවේ ක්‍රියාදාම සම්බන්ධව විමර්ශනය කරන්න, නඩු අහන්න, නීතිමය කටයුතු සම්බන්ධව යම් මැදිහත් වීමක් සිදු කරන්න. මොකක්ද මේ යුරෝපා සංගමය සූදානම් වෙන ක්‍රියාදාමය සහ රුසියාවේ ප්‍රතිචාරය මොනවද මේ සම්බන්ධව?
ඔව් දිල්රුක්ෂි, මේ වෙනකොට යුරෝපා සංගමය ඔබ කිව්වා වගේ ගිය සතිය උන් ප්‍රකාශයට පත් කළාට පස්සේ රුසියාව ත්‍රස්තවාදයට සහාය දෙන රටක් හැටියට යුරෝපා සංගමය උත්සාහ කරා රුසියාවේ බලධාරීන්ට විරුද්ධව ජාත්‍යන්තර උසාවියක නඩු පවරන්න, විශේෂම යුද අපරාධ කිරීම සම්බන්ධයෙන්. ඔවුන් සොයා බැලුවා හැකියාවක් තියෙනවද කියලා ජාත්‍යන්තර යුධ අධිකරණයට රුසියාව ගෙන යන්නට. නමුත් මෙතනදී මේ ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එහෙම නැත්නම් ICC උසාවියට ගෙන යන්නට බැහැයි කියලා මෙතනදී තීන්දුව වුණා. මොකද රුසියාව මේ ICC ප්‍රඥප්තියට අනුමැතිය ලබා නොදුන්නු රටක්. ඉතින් ලෝකේ රටවල් බොහොම සුළු පිරිසයි මේ විදිහට ICC එහෙම නැත්නම් ජාත්‍යන්තර යුධ අධිකරණයට අනුකූලතාවය දක්වලා නැත්තේ. ඒ නිසා රුසියාව පිළිබඳ යුධ අපරාධ සම්බන්ධයෙන් මේ හේග් නුවර තියෙන ICC එකට ගෙනියන්න බැරි නිසා විශේෂ උසාවියක් යුරෝපා සංගමය තුළ පිහිටවල එය තුලින් රුසියාවේ බලධාරීන්ව ජාත්‍යන්තර අධිකරණයකට ගෙනල්ලා ඔවුන්ට විරුද්ධව යුධ අපරාධ පිළිබඳ නඩු අහන්න තමයි යුරෝපා සංගමය දැන් යෝජනා කරලා තියෙන්නේ. මේ අවස්ථාවේදී රුසියාව බොහොම දැඩි ලෙස මේක විවේචනය කරලා තියෙනවා. මේ යුරෝපා සංගමයේ ගන්නට යන ක්‍රියාමාර්ගයේ ඒකට අර ICC එකට රුසියාව අනුකූලතාවය දක්වන්නේ නැහැ වගේම යුරෝපා සංගමයේ ඇති කරන කිසිම උසාවියක් තමන් පිළිගන්නේ නැහැ කියන කාරණාවත් රුසියාව මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒකම යුක්‍රේනය තුළ පහුගිය සතිය වෙනකොට රුසියාව දැඩි පසුබෑමකට ලක් වෙලා තිබුණා. විශේෂයෙන්ම නැගෙනහිර යුක්‍රේනයේ ප්‍රදේශයේ, ඒ කියන්නේ රුසියාවේ දේශ සීමාව කිට්ටුව තිබිච්ච නගරවලින් රුසියාවට ඉවත් වන්නට සිද්ධ වුණා. නමුත් මේ සතිය වෙනකොට රුසියාව ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් තමන්ට අහිමි වෙච්ච ප්‍රදේශ කිහිපයක් නැවතත් යුදමය වශයෙන් තමන්ගේ පාලනය යටතට ලබා ගැනීමට හැකි වුණයි කියලා. ඉතින් අපි යුක්‍රේනයේ යුදමය තත්ත්වය දිහා බැලුවොත් දැන් මේ සීත ඍතුවේදී බොහෝ විට මේ දෙපාර්ශ්වය අතර තියෙන යුදමය තත්ත්වය යම් කිසි අඩුවක් දකින්න පුළුවන් කියලා විශ්වාස කරනවා. නමුත් යුක්‍රේනය මේ වෙනකොට නැවතත් අර තමන් බටහිර රටවල් වලින් අවියාවිද ඉල්ලපු ඒ තමන්ගේ ඉල්ලීම නැවතත් අලුත් කරලා ජෙලෙන්ස්කි ජනාධිපතිවරයා පවසලා තියෙනවා මේ සීත ඍතුවේදී රුසියාවෙන් තමන්ට එල්ල වෙන්න පුළුවන් ප්‍රහාර මැඩ පැවැත්වීම සඳහා තමන්ට තවත් යුදමය ආධාර ලබා දෙන්නයි කියලා. ඉතින් යුරෝපා සංගමයේ මේ අවස්ථාවේදී මාර්ග දෙකකින් කටයුතු කරන බව පේනවා. එකක් රාජතාන්ත්‍රික මට්ටමින් රුසියාවට බලපෑම් කිරීමත් එක්කලා අනිත් පැත්තෙන් යුක්‍රේනයට යුධ ආධාර ලබා දීමේ කටයුත්ත උත්සන්න කරනවායි කියලත් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා.
ඒ අතරතුරේදී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිත් මේ රුසියා යුක්‍රේන අර්බුදය සම්බන්ධව මැදිහත්වීමක් පෙන්වනවා අපිට දකින්නට ලැබුණා මේ සතිය තුළදී. අපි දන්නවා මේ G20 සමුළුව ඉන්දුනීසියාවේ බාලි නුවරදී පැවැත්වුණා. එතනදී ලෝකයේ වඩාත්ම ආර්ථික බලවතුන් 20 දෙනා එකතු වෙලා ලෝකයේ තියෙන ආර්ථික තත්ත්ව, ඒ වගේම ආර්ථික තත්ත්වවලට බලපාන සිවිල් යුද වාතාවරණ සම්බන්ධව ඒට අදාළ විසඳුම් පිළිබඳව සාකච්ඡා කළා. දැන් අලුතෙන් සභාපතිකම හිමි වෙලා තියෙන්නේ ඉන්දියාවට. ඉතින් ඉන්දියාවේ මේ මැදිහත්වීම කොයි වගේද කියලා අපි විමසලා බලමු. මොන වගේ තොරතුරු දමල් වාර්තාවෙන්?
මේ G20 සමුළුවේ නායකත්වය මෝඩි අග්‍රාමාත්‍යවරයා ලබා ගත්තත් එක්ක ඔහුගේ පළමිනිම කාරණාවක් වෙලා තිබුණේ ඔහු මේ යුක්‍රේන් යුද්ධය පිළිබඳ ඔහුගේ අදහස් ප්‍රකාශ කළා. මීට කලින් අවස්ථාවලදී ඔහු රුසියාවට යම් කිසි විදියකට පක්ෂපාතීව තමයි කටයුතු කළේ. මොකද ඉන්දියාවයි රුසියාවයි බොහොම කිට්ටු මිතුරන්. නමුත් මේ G20 කණ්ඩායමේ නායකත්වය ගත්තත් එක්කම මෝඩි අග්‍රාමාත්‍යවරයා ඔහුගේ ඒ පළමිනි නිවේදනයෙන් ඔහු ඉල්ලීමක් කළා තියෙනවා රුසියාවට මේ යුක්‍රේන් යුද්ධය අවසන් කරන්නටයි කියලා, මේ යුද්ධය නිම කරන්නටයි කියලා. මේ යුද්ධය නිසා ලෝකයේ අනෙකුත් රටවල් වලට දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ එක්කම ආහාර සැපයීම් සම්බන්ධයෙන් ලෝකයේ දියුණු වෙන රටවල් වලට දැඩි පීඩනයකට, එහෙම නැත්නම් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පාන්නට සිද්ධ වෙලා තියෙනවා කියලා. මොකද යුක්‍රේනයේ අද ලෝකයේ වැඩිම ධාන්‍ය නිෂ්පාදනය කරන රටක් හැටියට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ ධාන්‍ය වර්ග බෙදා හරින්නට නොහැකි වෙලා තියෙනවා යුදමේ තත්ත්වේ නිසා. ඉතින් මේක එක්තරා විදිහකට අපි නොහිතූ විදිහට මෝඩි අග්‍රාමාත්‍යවරයා වක්‍රව පුටින් ජනාධිපතිවරයාව විවේචනය කරමින්, මේ යුද්ධය විවේචනය කරමින්, යුක්‍රේන් ආක්‍රමණය හෙලා දකිමින් යුද්ධය නතර කරන්න කියන ඉල්ලීම සිද්ධ කරලා තියෙනවා. මේක ප්‍රථම වතාවට තමයි මෝඩි අග්‍රාමාත්‍යවරයා මේ විදිහට ඍජුවම යුද්ධය අවසන් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරලා තියෙන්නේ.
අපි මේ ඉරානයේ දිහාවට යමු. ඉරානයෙන් වාර්තා වෙන තොරතුරු අපි සතියෙන් සතිය යාවත්කාලීන කරමින් යන්නේ. ඔබ දන්නවා ඉරානයේ මාෂා අමිනිගේ සිදුවීම ඇය මුස්ලිම් චාරිත්‍රානුකූලව හැඳ පැළඳගෙන නොසිටි නිසා එයා අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ ඇය අත්අඩංගුවේදී මිය යනවා. මේට එරෙහිව ඉරානයේ විශාල වශයෙන් කාන්තාවන් වීදි බසනවා. ඉන් අනතුරුව මේක විශාල උද්ඝෝෂණයක් බවට පත් වෙනවා. අපි පසුගිය සතියේදී සඳහන් කළා පුද්ගලින් 300කට අධික සංඛ්‍යාවක් මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා කියලා. ජාත්‍යන්තර විශාල බලපෑමක් තියෙනවා ඉරානයට. මේ සිවිල් අසහනකාරී වාතාවරණය වහාම නවත්වන්නට මැදිහත් වෙන්න කියලා. මේ සතිය වෙනකොට එය තවත් උත්සන්න කරමින් තවත් සිදුවීමක් අපිට වාර්තා වෙනවා. මේ පිළිබඳවත් ජාත්‍යන්තර විශේෂිත අවධානයක් තියෙනවා. මා කැමති අමල් මේ අලුත් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න මේ සතියේදී.
දිලුක්ෂි, ලෝක පාපන්දු ශූරතාවලියත් ඇත්තටම මේ ඉරානයේ තියෙන තත්ත්වය සම්බන්ධයෙන් විරෝධය දැක්වීම සඳහා ඉරාන ජාතිකින් ඉරාන ක්‍රීඩකින් පාවිච්චි කරා. තමන්ගේ ලෝක කුසලාන තරංගය ආරම්භ වෙන අවස්ථාවේදී ඉරාන ජාතිකගේ ගායනා නොකර සිටීමෙන් ඉරාන ක්‍රීඩකයින් මාෂා අමීනි සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ඒ විරෝධතාවයට සහයක් දැක්වුවා. ඒ කියන්නේ ඉරාන රජයට විරුද්ධව ඔවුන් තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරේ ලෝක කුසලාන තරංගයේදී ජාතිකගේ ගායනා නොකර සිටීමෙන්. ඉතින් ඉරානය ඇමරිකාව සමග තිබිච්ච තරංගයේදී ඉරානය පරාජයට පත් වෙනවා. මේ පරාජය ඉරාන රජයට විරුද්ධව හොඳ දෙයක් හැටියට සලකමින් ඉරාන ජාතිකෙන් ඉරානයේ ඇතුළේදී තමන්ගේ රටේ පරාජය වෙනුවෙන් ප්‍රීති ഘോഷා කරමින් වීදි බහලා කටයුතු කළා. ඒ අවස්ථාවේදී ඉරාන හමුදාව විසින් වෙඩි තැබීමක් සිද්ධ කරලා අවුරුදු 27ක තරුණයෙක් ජීවිතක්ෂරපත් වුණා. මේ තරුණයා තමන්ගේ මෝටර රථේ නලාව ශබ්ද කරමින් ඉරානයේ පරාජය සමරන අවස්ථාවකදී තමයි ඌ ඝාතනයට ලක් වෙන්නේ. ඉතින් මේක අලුත් තත්ත්වයක් හැටියට, එහෙම නැත්නම් රටේ අර මාෂා අමිනිගේ ඝාතනයට රට පුරාම ඇති වෙලා තියෙන ඒ විරෝධතාවය තවත් ඉදිරියට යමින් මේ සතිය වෙනකොට රට පුරාම තවත් මේ තත්ත්වය ඇවිලි යන බවක් අපිට දකින්නට ලැබුණා. ඉතින් අර සති කිහිපයක් තිස්සේ දිගින් දිගටම රජයට විරුද්ධව තියෙන මේ විරෝධතාවයන් තවත් උත්සන්න වුණා මේ සිද්ධියෙන් පස්සේ. දැන් ඉරාන බලධාරීන්ට බොහොම දැඩි ලෙස රට පුරාම විරෝධතාවයක් ඇතිවන තත්ත්වයට මේකපත් වෙලා තියෙනවා.
අපි මේ බ්‍රිතාන්‍ය රජ මාලිගාව කෙරෙහි අවධානය යොමු කරමු. දෙවන එලිසබෙත් රජනගේ ඒ අභාවයෙන් අනතුරුව ටිකක් නිශ්ශබ්දතාවක් අපිට දකින්නට ලැබුණා බ්‍රිතාන්‍ය රජ පවුල පැත්තෙන් වාර්තාවන තොරතුරු දිහා බැලුවාම. හැබැයි එක්වරම මේ කඩිකුල ඇවුසුනා වගේ වර්ගවාදය සම්බන්ධව වන අලුත් තොරතුරක් අපිට බ්‍රිතාන්‍ය රජ මාලිගාවෙන් වාර්තා වෙනවා. මේ දවස්වල විලියම් කුමරු සහ කේට් කුමරිය දෙදෙනාම ඇමරිකාවේ සංචාරයක නියැලී සිටිනවා. ඉතින් මේ හරහාත් මේ වර්ගවාදය සම්බන්ධව මතුවෙලා තියෙන මේ විරෝධතාව ප්‍රකාශ කිරීමක් දකින්නට ලැබුණා. මා කැමති අමල් මේ බ්‍රිතාන්‍ය රජ මාලිගාව පැත්තෙන් ඇහෙන මේ අපූර්ව කතාන්තරය පිළිබඳව ප්‍රවෘත්තිය පිළිබඳව තොරතුරු දැනගන්න.
බ්‍රිතාන්‍ය රජමාලිගාවේ උත්සවයක් පැවැත්වුණා. මේ සඳහා කළු ජාතික කාන්තාවකට ආරාධනා කළ තිබුණා. මෙතනදී මෙම කළු ජාතික කාන්තාව සහ විලියම් කුමරුගේ ගෝඩ් මදර් කෙනෙක් අතර වෙච්ච කතාබහක් පිළිබඳව තමයි මේ ආන්දෝලනාත්මක පුවත මතුවලා තියෙන්නේ. මේ අවස්ථාවේදී 83 හැවිරිදී සූසන් හසි, එහෙම නැත්නම් විලියම්ගේ ගෝඩ් මදර්ස්ලා 6 දෙනාගෙන් එක්කෙනෙක් කරපු ප්‍රකාශය තමයි වර්ගවාදී එහෙම නැත්නම් ආන්දෝලනාත්මක තත්ත්වයට පත් උනේ. ඇය දිගින් දිගටම ප්‍රශ්න කළා තියෙනවා මේ කළු ජාතික කාන්තාවගෙන් ඇය කොහෙන්ද පැමිණෙන්නේ කියලා. ඉතින් මේ අවස්ථාවේදී ඇය ප්‍රකාශ කළා තියෙනවා ඇය බ්‍රිතාන්‍යයේ ඇයගේ නගරය සඳහන් කරපුවාම මේ සූසන් හසි අහලා තියෙනවා, නෑ නෑ මම අහන්නේ ඔබගේ ජාතිකත්වය මොකද්ද කියලා. ඉතින් ඇය ප්‍රකාශ කළ තියෙනවා ඇය බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් කියලා. නමුත් එය පිළිගන්නේ නැතිව තවදුරටත් ප්‍රශ්න කරමින් මේ සූසන් හසි අහලා තියෙනවා, නෑ ඔයා අප්‍රිකාවේ කොයි ප්‍රදේශයෙන්ද එන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම ඇය බ්‍රිතාන්‍ය කාන්තාවක් හැටියට පිළිගන්නේ නැතිව මේ විදිහට ඇයව ප්‍රශ්න කිරීම ඇයව දැඩි අපහසුතාවයකට පත් කළයි කියලා ඇය පසුව ප්‍රකාශ කිරීමත් එක්ක තමයි රජමැදුරට සිද්ධ වුණේ නිවේදනයක් නිකුත් කරන්නට. අවුරුදු 83ක් වයස සූසන් හසි මේ තමන්ගේ නිල රාජකාරි වලින් ඉවත් වෙලා ඇය විසින් මේ කරපු ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරලා ඇය තමන්ගේ ඒ නිල කටයුතු වලින් ඉවත් වුණයි කියලා. ඉතින් මේක වඩාත් කරලියට පැමිණෙන්නේ විලියම් කුමරු සහ කේට් ඇමරිකාවේ බොස්ටන් නුවර සංචාරයක් ආරම්භ වෙන්න තියෙනවත් එක්කම තමයි මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇති වෙන්නේ. වර්ගවාදයේ පිළිබඳ රජමැදුරට මීට කලිනුත් චෝදනා එල්ලවලා තිබුණා. ඉතින් ඒ කාරණාව නැවතත් කරලියට ඇවිල්ලා ඔවුන්ගේ මේ බොස්ටන් ගමනේ පරමාර්ථය කෙසේ වෙතත් තමන්ගේ පවුලේ කෙනෙක් මේ විදිහට වර්ගවාදීව කටයුතු කිරීම සම්බන්ධයෙන් බොහොම දැඩි විවේචනයකට ලක් වෙලා සමහර අවස්ථාවලදී විලියම් කුමරු බොස්ටන් නුවර ඒ සමහර උත්සවවලට සහභාගී වෙනකොට ඔවුන්ට මිනිස්සු හූ කියන තත්ත්වයක් ඇති වුණයි කියලා වාර්තා වෙලා තියෙනවා.
බොහොම ස්තුතියි අමල්. එහෙමනම් මේ සතියේදීත් මේ ලෝකයේ තතුවිත්ති සමීප කරන්න මේ ලොව වටා අපේ විදෙස් විත්ති සමාලෝචනයට සම්බන්ධ වුණාට අපි ලබන සතිය සිකුරාදා යළිත් හමුවෙමු. ආයුබෝවන්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ පොඩ්කාස්ට් ලබාගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දිය හැකියි.